ගරු රාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වේලාවට
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමිය
ඔබතුමාට විනාඩි 12ක් ලැබී තිබෙනවා
බොහොම ස්තුතියි විශේෂම රාජ්‍ය පරිපාලන පළාත් පාලන සහ පළාත් පාලන අමාත්‍යාංශය වගේම කම්කරු අමාත්‍යාංශය රාශීෂයන් පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමි අපි හැමදාම මැතිවරණ කාලයේ වෙනකොට මේ හැම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ පොරොන්දු දෙනවා මැතිවරණ පොරොන්දු දීලා බලයට ආවට පස්සේ තමයි තමන්ට මතක් වෙන්නේ තමන් දීපු පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා හරි කල්පනා කරන්නේ බලයට ආවට පස්සේ ඒකට හොඳම උදාහරණය මේ වර්තමාන ආණ්ඩුව මැතිවරණ කාලයේ පොරොන්දු දුන්නා බලයට ආවා බලයට ආවට පස්සේ IMF එක හින්දා හෝ වෙනත් කාරණයක් මත මේවා අපිට කරන්න වෙන්නේ නැහැ එහෙනම් IMF එක සහ අනිත් ආයතන එක්ක අපි අනුගත විය යුතුයි කියන මතය මත තමන් මැතිවරණයේදී තෝරාපත් කරගන්න හේතුණු කාරණා කිසිවක් සලකලට ගන්න නැතුව තමන්ට ගැළපෙනවද නොගැලපෙනවද කියන කාරණා පිළිබඳවත් සලකලට ගන්න නැතුව ආණ්ඩුව කරගෙන යනවා. මේ අවසානයේ සිද්ධ වෙන්නේ එක පැත්තකින් කරන්න බැරි අසීමිත පොරොන්දු ගණනාවක් ලබා දෙනවා. ඒ මත ඔබ තමුන්නාන්සේලා 159 දෙනාම බුරුකාරයෝ බවට පත් වෙනවා. තවත් පැත්තකින් කරන්න බැරි වෙච්ච දේ කරන්න බැරි දේවල් පොරොන්දු වෙලා කරන්න යෑම තුල අපි බලාපොරොත්තු නොවන කරදර වලට අපහසුතාවයන් වලට ආණ්ඩුවක් විදියට මූණ පාන සිද්ධ වෙයි. ඒ තුල යම් අවස්ථාවල මැතිවරණ කාලයේ මේ පොරොන්දු අපි දුන්නා. ඒ හින්දා අපි මේක අනිවාර්යෙන් කළ යුතුයි කියන මතයට ගිහිල්ලා සමස්ත රාජ්‍ය ආන්ත්‍රණයේ වගේම මූල්‍ය පද්ධතියම කඩන් වැටෙන තැන් වලට මේ රටේ ආණ්ඩු ඉතිහාසයේ පරිවර්තන වෙලා තියෙනවා. අද වර්තමානයේත් අපි දකිනවා මැතිවරණ කාලයේදී ඔබ දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව ඒ සියලුම පොරොන්දු IMF එක මත පටවලා ඇඟ බේර ගන්න උත්සාහ කරනවා. හැබැයි ඔබ මැතිවරණ ඉදිරිපත් වෙනකොටත් ඔබ දැනගෙන හිටියා IMF ගිවිසුමක් ප්‍රකාරව තමයි මේ රටේ යම් කාරණා සිද්ධ වෙන්නේ කියන එක. හැබැයි ඔබ එදා කිව්වේ ආපු ගමන් ඒ සියල්ල එක්කම සාකච්ඡා කරනවා අපි IMF එක කියන විදිහට පදේට දඟලන්නේ නැහැ නටන්නේ නැහැ කියලා බලයට ආවත් අද වෙනකොට හැම යෝජනාවක්ම IMF එක මත පමණක් ක්‍රියාත්මක වෙන පමණක් නෙවෙයි අපිට සැකයක් තියෙන ඔබ වුන් එක්ක අවංකව සාකච්ඡා කරනවද නැද්ද කියන කාරණේ සභාපතිතුමිය. දැන් සේවාවන් වලට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැන ජනාධිපතිතුමා ඉතාමත් වමනාවෙන් කතා කරනවා අනිත් පැත්තේ 115ක බද්දක් ගන්නවා සේවාවන් වලට. මේක ගැලපෙන්නේ නැහැ. තවත් පැත්තකින් ඔබ තමුන්නාන්සේලා 159ක් ඉන්නවා රාජ්‍ය බලයේ තියෙනවා ඒ හින්දා අපිට ඕන දේ කරනවා කියනවා කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතාවය මත තීන්දුව తీරන ගන්නවා. මේ නිසා තමයි පහුගිය කාලේ මම ජාතික සභාවට යෝජනාවක් ගෙනාවා මේ පාර්ලිමේන්තුවෙත් මම සභාගත කරා ජාතික ප්‍රතිපත්ති කොමිසමක් හදන්න කියලා. ජාතික ප්‍රතිපත්ති කොමිසම ජනාධිපති කාර්යාලය යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් පිහිටවීමෙන් දේශපාලනීකරණයේ නවීච්ච පිරිසක් එකට පත් කරන්න ක්‍රමවේදයක් හදලා මේ ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ මේ රටේ මූල්‍ය විනය ආරක්ෂා කරගන්න. වගේම මේ රටේ සියලු දේශපාලන පක්ෂවල තමන්ගේ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති කාලානුරූපව ප්‍රයෝරිටයිස් කරගන්න පුළුවන්. යම් ආණ්ඩුවක ප්‍රතිපත්තිය මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කරන එක වෙන්න පුළුවන්. තවත් ආණ්ඩුවක ප්‍රතිපත්තිය ගොඩනැගිලි හදන එක වෙන්න පුළුවන්. තවත් ආණ්ඩුවක ප්‍රතිපත් අවධානය වැඩි යොමු වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්න පුළුවන්. මේ සියල්ලම රජයේ ගත ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇතුලේ තමන්ගේ දේශපාලන පක්ෂයේ හෝ තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ඒවා හරිගස්ස ගන්න පුළුවන්. එහෙනම් තමයි ද අපි යෝජනා කරේ ජාතික ප්‍රතිපත්ති කොමිසමක් හදන්න. මේ සඳහා ලංකාවේ නොයෙක් ක්ෂේත්‍රයන්වල නොයෙක් අංශයන්වල වෘත්තිකයන් ඒ වගේම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඒ වගේම ව්‍යාපාරිකයෝ තොරතුරු ක්ෂේත්‍රයේ තාක්ෂණ ක්ෂේත්‍ර රාජ්‍ය පරිපාලන ඉහළ නිලධාරීන් මේ සියල්ලගේ මැදිහත් වීම මත අපි එදා හැදුවා. ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරා. පහුගිය රන් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ දිනේෂ් ගුණවර්ධන අග්‍රමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව දැම්මා. ඒක එතනින් එහෙම නතර වුණා. දැන් වර්තමාන ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ ඔබ සද්භාවයෙන් අවංකව මේ රටේ මේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරමින් රාජ්‍ය මේ රටේ රාජ්‍ය පාලනය කරන්න උත්සාහ කරනව නම් ඔබේ අවශ්‍යතාවය මතත් යම් අදහස් තියෙනවා නම් ඒකට දාලා ඒ ක්‍රෙඩිට් එකත් ඔබ අරගෙන මේ ජාතික ප්‍රතිපත්ති කොමිසම පිහිටවන්න කටයුතු කරන්න එක නිල්ලිමත් අපි ඔබ තමුන්නාසේ ළඟින් කරනවා. තවත් පැත්තෙන් කර සභාපතිතුමේ පහුගිය කාලේ මේ දේශපාලනීකරණය ගැන අපි කතා කෙරුවා. ඉතිහාසයේ හැම ආණ්ඩුවකටම අඩු වැඩි වශයෙන් චෝදනා තියෙනවා. හැබැයි ඒ හැම ආණ්ඩුවක්ම නිලධාරීන්ගෙන් උපරිම වැඩගත්තා. සමහර නිලධාරී දේශපාලනික වශයෙන් වෙනත් පක්ෂවල කියලා දැන දැනත් ඒ ආණ්ඩුව ඒ නිලධාරීන්ට නිසි තනතුරු දුන්නා. ඒ නිලධාරීන්ව ගිහිල්ලා තමන්ගේ දේශපාලන මතය දරුවේ නැහැයි කියලා ට්‍රාන්ස්ෆර් කරුවේ නැහැ. එමෙතන පූල් එකට දාලා වැඩක් නොදී පඩිගෙව ගෙව තිබ්බේ නැහැ. තවත් පැත්තකින් ඒ නිලධාරීන්ව විශ්‍රාම යවන්න කටයුතු කරුවේ නැහැ. හැම ආණ්ඩුවක් අඩු වැඩි වශයෙන් දේශපාලන මාරුවීම් තිබුණා. ඒක නැහැ කියන්නේ අපි. ඒ හින්දා තමයි මම ආයෙ වතාවක් අර පළවෙනි තැනට එන්නේ. රාජ්‍ය ප්‍රතිපත්ති කොමිසම හදන්න ට්‍රාන්ස්ෆර් තියන්න මේකෙන් කරන්න. හැබැයි අද මොකද්ද අපි දකින්නේ? යම් කිසි නිලධාරි පිරිසකගේ අවශ්‍යතාවය සපුරාලන්න ඕන නිසා අපට මැතිවරණ කාලේ ඒ අය උදව් කරන්නේ නැති ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එදා ඔබ විපක්ෂයේ අවුරුදු ගණනාවක් ඉන්නකොට ඔබට බොරු තොරතුරු දීපු ඔබව රවට්ටපු මේ රටේ හැම දේශපාලඥයම රාජ්‍ය සේවකයාටම හැම ආයතනයක්ම දූෂිතයි කියලා ඔබේ මනස විකෘති කරපු සමහර නිලධාරින්ව ගෙනල්ලා ඉහළ පුටුවල වාඩි කරාම ඔබ අද රාජ්‍ය පාලනය කරනකොටත් ඔබට දෙන්නේ උපදෙස් රිලව් ගණන් කරන්න වගේ කියන ඒවා තමයි කරු සභාපතිතුමෝ. මොකද එදා හිටපු මානසිකත්වයෙන් තමයි අද නැවත වතාවක් ඔබ රාජ්‍ය පාලනය කරන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ රටේ වැඩ කරපු වැඩ කරන්න පුළුවන් දක්ෂ රාජ්‍ය නිලධාරීන් සේවය අතහැරලා යනවා. එහෙම නැත්නම් ඒ අය පූල් එකට වෙලා බලාගෙන ඉන්නවා වැඩක් නැතුව. එහෙමත් නැත්නම් ඒ අයගේ මානසිකත්වය වැටිලා ඒ අයට දෙන වැඩ කටයුතු හරියට කරගන්න බැරි තැනට පරිවර්තනය වෙනවා. තවත් පැත්තකින් මේ රාජ්‍ය සේවය බඳවා ගැනීම ගරු සභාපතිතුමනි අපි විශ්වාස කරනවා මේකේ වෘත්තිකයෙක් නම් එක් එක් ක්ෂේත්‍රන් වලට ගරුත්වය දෙන්න ඕනේ. අද ආණ්ඩු ආයතනයකට ඇකවුන්ටන්ට් කෙනෙක් ගන්න එක ලේසි නෑ. හකිම අමාත්‍යතුමා ඉන්නවා නීතිඥවරයෙක් අමාත්‍යාංශයකට ගන්න මේ තියෙන ක්‍රමවේදේ ලේසි නෑ. මේ පඩියට එන්නේ නෑ. මේක තමයි ඇත්ත කතාව. ටීඕ කෙනෙක් ගන්න බෑ. පෞද්ගලික අංශයේ රැකියාවක නෑ. ඒක ලාභයි ඒ අයට. ඉංජිනේරවරු එන්නෙම නෑ. ඉතින් මේ ක්‍රමවේදයේ මත මේ බදු ක්‍රමවේදයක් කාලෙන් කාලට වෙනස් වෙන ආණ්ඩු ප්‍රතිපත්ති දෙක වැටු විෂමතාවයන් පිළිබඳන ගැටලුත් දෙක මේ විදිහට ඊළඟ අවුරුදු පහත් යන්න ගියොත් ගල් සභාපතිතුමේ රාජ්‍ය සේවයේ සම්පූර්ණයෙන් කඩම් වැටෙනවා. ඔබතුමීලා ඔබතුමාලා පාරවල දන සල්ලි වෙන් කරලා පාරක් හදාගන්න හම්බෙන්නේ නැහැ. අමාත්‍යාංශික කවුන්ටන් එකවුන්ස්ටික් හදාගන්න හම්බෙන්නේ නැහැ අවුරුදු අන්තිමට. මේක තමයි ඇත්ත කතාව. පිළිගන්න පුළුවන් නොපිළිගන්න පුළුවන්. එහෙනම් මේ රාජ්‍ය සේවකයාගේ එක පැත්තකින් ගෞරව අපි ආරක්ෂා කරන්න ඕනේ. නිලධාරීන්ගේ ප්‍රශ්න ඇති දේශපාලඥයන්ගෙත් තියෙනවානේ. ඉතින් දේශපාලනය කරන අපි නිලධාරීන්ට බැල්ල වැඩක් නැහැ නේ. හැබැයි මේක සමස්ත රාජ්‍ය සේවයටම ලඝු කරන එක වැරදි. තේන්ද අපි විශ්වාස කරන මේ රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන වගේම එයාට හොඳ වැටුපක් දෙන්න ඕනේ. දැන් මූලික වැටුපක වැඩි කරපු එක ගැන මහා පරිමාණයේ කතා වෙනවා. ඒක හොඳයි. හැබැයි මූලික වැටුප වැඩි කරන යන මුහවෙන් අනිත් දීමනාටික කපලලා අවසානයේ ගෙදර යනකොට පර්ස් එකට බැංකුව ගිනුමට සල්ලි දෙක වැටෙනකොට වැටිච්ච ප්‍රමාණය වෙනස් නා. විශේෂයෙන්ම දුෂ්කරක් සේවක කටයුතු කරන රාජ්‍ය සේවකයෙක්ට නිලධාරියෙක්ට වෛද්‍යවරයෙක්ට මානසික තෘප්තියක් නැත්තම් ඒක ඇතුලේ දේශපාලනය කරන වෙලාව නම් ගරු සභාපතිතුමිය ඒ තුල සමස්ත රාජ්‍ය ආන්තරයම කඩා වැටෙන්න දෙන ඉඩ ප්‍රස්තාව වැඩි කියන එකත් අපි ආණ්ඩුවට මතක් කළා දෙනවා. දැන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පර්මිට් එක දුන්නේ නැහැ. අද දෙන්නෙත් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. හැබැයි එදා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවයේ විධායක ශ්‍රේණියට පර්මිට් එක දුන්නා 600කට. මම වැරදි නම් නිවැරදි කරා. ඒ දුන්නේ දැන් අපි දන්නවා වාහන ගෙන්නන්න දෙන්නේ නෑ. හැබැයි යම් කිසි දවසක එයාට වාහන ගෙන්න ගන්න පුළුවන්. යම් කිසි දවසක එයාට ඒකේ යම් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්, දිරිගන්වන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්නේ රාජ්‍ය සේවකයා දිරිගන්වන්න. ඌගේ උපරිම සේවය ලබා ගන්න. අද යන විදියට ගරු සභාපතිතුමිය වෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්කියුබේටර් එකක් බවට පත් වෙනවා. ට්‍රේන් කරලා එළියට දාන තරම් බවට පත් වෙනවා. අපි ට්‍රේන් කරලා එළියට දාලා ඒ අය පෞද්ගලික අංශ රැකියාව වලට යවන දැන් පරිවර්තනය කරනවා.
තව විනාඩි දෙකක් කාලයක් පවතින ඔබතුමාට.
ගරු සභාපතිතුමිය මට විනාඩියක් දෙන්න. අනිත් පැත්තේ උපාධිධාරීන් ඔබතුමාලා මැතිවරණ කාලේ මේ උපාධිධාරීන් එලා රැකියාව දෙන්න පොරොන්දු වුණා. ඒ අලුත් දෙයක් ඉල්ලන්නේ නැහැ ඔබතුමාලා පොරොන්දු වෙච්ච රැකියාව ටික දෙන්න කියලා කියන්නේ. වතුකම්කරුවන්ගේ පඩිය ගොඩබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගණ්ඩුවේ 18ට ගෙනාවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ වතුකම්කරුවන්ගේ පඩිය 1700ට ගෙනාම අන්නු කුමාර් දිසානායක අධිකාරු ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? ඉතුරු 300 හොරගම් කරන්නේ නැති ව්‍යාපාරිකයන් ලාභ ලබන්න දෙනව නැහැ. ඒකත් වතුකම්කරුවට දෙන්න කිව්වා. හැබැයි අද ඔබතුමාල බලයට ඇවිල්ලා මොකද්ද කරන්නේ? අර 1700 දැන් ඇති කියනවා. ඔබ විපක්ෂින්නකොට මදි කියපු 1700 ආණ්ඩු බලයට ආම දැන් ඇති. එතකොට දැන් අර 300 කාටද යන්නේ? ව්‍යාපාරිකයර නෙවෙයිද? ආයෝජකයර නෙවෙයිද? ඇයි එහෙනම් අද ඔබ තමුන්නාසල 1700 ඇති කියන එදා මදි කියපු එක? ඒක එතකොට ඒ ආණ්ඩුව කරපු හිඳද? ඒ හිඳා ගරු සභාපතිතුමිය අනිත් පැත්තෙන් මේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නේ. අපේ අර්ජුනා වෛද්‍ය අර්ජුනා මන්ත්‍රීතුමන් ඒ පිළිබඳව කතා කරා. මේ වෛද්‍යවරු අමුතුවෙන් දෙයක් ඉල්ලන්නේ නැහැ. 1980 ඉඳන් ඒ අයගේ අමතර රාජකාරී වලට වැටුප් හදපු ක්‍රමයක් තියෙනවා. ඒක අයින් කරන්න එපා කියලා කියන්නේ. ඒක 180න් එක 120න් එක කරේ මොන පදනම මතද? කාගෙන්ද ඇහුවේ? කාත් එක්කද සාකච්ඡා කරේ? ඇයි මේව සාකච්ඡා කළා කරන්න බැරි? 80න් එක දෙන්න බැරි නම් ආණ්ඩුවේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යතුමා මුලින් කිව්වේ දේවා කතරගම දේවාලෙන් ගොඩනැගිල්ලක් හැදුවමත් වූ අපිට ඒ සල්ලිත් උන්නේ නැහැ. සල්ලි ඕන තරම් තියෙනවා කොහොමද? ඉතින් සල්ලි ප්‍රශ්නයක් නැති වෙන්නේ විදියක් නැහැ. වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ එහෙනම්. එහෙම තියෙනවනම් මේ 1980 ඉඳන් ආපු ප්‍රතිපත්තියයි වෙනස් කරන්නේ. අහන්නෙත් නැතුව. ඉතින් 80න් එක තියන්න. ඒක ගෙවන්න බැරි නේද? අර 2016 ඒ වගේම වුණා. පහුගිය කාලේ ගෙවන විදියට ඒක හදාගත්තා. නේ අද මන්තුමා ඒ වගේ හදලා දෙන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසන්.
මට විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. ඒ වගේ කාලය හදාගන්න. මේවා සාකච්ඡා කරලා බේරගන්න ඕනේ. ඔබතුමාලා වෛද්‍යවරුන් එක්ක වෛද්‍යවරුන්ටත් හොරා කියන දඬ පරිවර්තනය කරුවොත්, රාජ්‍ය නිලධාරියත් හොරා කියලා කිව්වොත්, දේශපාලඥයත් හොරා කියලා කියනවා, ව්‍යාපාරිකයත් හොරයි කියලා කියනවා. ඉතින් ඔබතුමාලා මේ ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න හදන්නේ කොහොමද? ඉතින් කලමනාකරන සේවයේ සභාපතිතුමා විශාල ගැටලු තියෙනවා. මම අවසන් කරනවා. ගැටලු තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් ඔබෙන් අපි අවසාන වශයෙන් මම ඉල්ලන්නේ මේ නොඑක් විෂයන් වලට, ක්ෂේත්‍රයන් වලට වෛද්‍යවරුන්ට වෙන්න පුළුවන්, ෂෙඩ් හිමියන්ට වෙන්න පුළුවන්, ගොවියට වෙන්න පුළුවන්, දීවරයට වෙන්න පුළුවන්, උපායධාරියට වෙන්න පුළුවන්, මේ අයට ඇහුම්කන් දීලා මේ අය එක්ක සාකච්ඡා කරලා ඔබතුමාලා විපක්ෂේ ඉන්න කාලේ කරා වගේ ඇහුම්කන් දීලා සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්න එක නිලිම කරනවා.
එහෙම බෑනේ. ඔබතුමාට ප්‍රශ්නයක් වෙන විදිහට කතා කරේ නැහැ.